අමාත්‍යංශ නිවේදන මුදල් ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යතුමා වෙනුවෙන් කම්කරු අමාත්‍ය සහ මුදල් සහ ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ගරු ආචාර්ය අනිල් ජයන්ත මහතා 2026/3/17 සහ 2026/4/8 දිනයන්හි ගරු රවි කරුණානායක මහතා විසින් ස්ථාවර නිකු 27/2 යටතේ අතරලද ප්‍රශ්නවලට පිළිතුරු ලබා දීම.
ගොමත්ම ස්තුතියි ගරු කථානායකතුමනි. අම පළමුවෙන් 3/17 ප්‍රශ්නය question number 1 pursuant to section 47(1) of the Central Bank of Sri Lanka Act number 16 of 2023 Sri Lanka rupee is the legal tender in Sri Lanka so therefore cryptocurrencies or any other digital or virtual currencies are not accepted as a payment in Sri Lanka crypto assets are not regulated in Sri Lanka as an asset class or financial instrument the Central Bank of Sri Lanka has not licensed or authorized any cryptocurrency trading platforms digital asset exchanges mining operations or related service providers to operate within the country with regard to the cryptocurrency trading currently within the Sri Lanka such activities are neither formally legalized nor supported and occur outside the regulated financial systems without regulatory oversight investor protections or legal safeguards without the protection or the legal safeguards so therefore participation in cryptocurrency trading is undertaken entirely at the individual's own risk cryptocurrency exchanges are not licensed or supervised by any domestic regulatory authority number 2 since 2018 central bank of sri lanka has consistently emphasized that cryptocurrencies are not recognized as a legal tender in sri lanka and if it remains unregulated may pose significant financial and operational risks as a result on 16 April 2018 a press release has been made warning the general public about the risk and other related the issues that report is available in the website so I'm not going to take it again another press release on 2021 and again 2022 so likewise several press releases have been made notify yeah I'll read it out and then you better yes I think I'll read it out because since yes quickly further for the AML CFT the CFT purposes the financial intelligence unit has started a phase out approach to implement financial action task force recommendations for virtual asset service providers in line with this approach the financial transaction reporting act number 6 of 2006 have been already amended and submitted to the parliament so today for its approval to reflect the virtual asset service providers under the finance business definition which would allow for aml cft supervision by financial intelligence unit on a limited scope number 3 regulation number 1 of 2026 issued under section 7 of the foreign exchange act number 12 of 2017 and published in the government gazette extraordinary number 2213/34 to govern capital transaction undertaken outside Sri Lanka by residents through the conversion of Sri Lankan rupees into foreign exchange these regulations specify the permitted classes of capital remittances along with the applicable limits procedures and related terms and conditions notably the regulations do not recognize investment in crypto assets issued or sold by non resident as a permitted class of capital transactions number 4 no formal study has been carried out regarding the cryptocurrency related virtual assets or virtual assets related transactions however section 47 of the central bank of sri lanka act number 16 of 2023 all currency notes and coins issued by sri lanka by the Central Bank of Sri Lanka are legally tendered in Sri Lanka for the payment of any amount. Under Section 47(2) also provides any transaction executed or liquidated between or among residents in Sri Lanka shall, unless otherwise authorized by the Central Bank for the purpose of Foreign Exchange Act No. 12 of 2017, be conducted in Sri Lankan rupees. Direction No. 3 of 2021 prohibits resident cardholders from making foreign exchange payments for virtual currency transactions. Accordingly, the formal financial system cannot be utilized for cryptocurrency-related transactions. However, certain peer-to-peer transactions where the virtual asset service providers do not involve have been observed, which cannot be clearly identified or distinguished by the banking system. Number five, the taxation. In fact, any profits arising from cryptocurrency or related activities will be recognized by the Inland Revenue Department as other income, but however, the amount of taxation and how the taxation be imposed will have to be collected from the IRD. So as of now, such information is not available. Number six, yes, Section 7 of the Financial Transaction Reporting Act Number 6 of 2006 mandates that financial and designated non-financial institutions report suspicious transactions to the Financial Intelligence Unit. Accordingly, FIU conducts an analysis and disseminates financial intelligence to appropriate law enforcement agencies and supervisory authorities. This is carried out for a wide range of unlawful activities, including cryptocurrencies and related financial frauds. In addition, law enforcement authorities have identified several cases linked to online investment scams, cyber-enabled fraud and cross-border fraud schemes, where proceeds were converted into virtual assets for movement for layering. FIU has supported investigation related to cryptocurrency-related financial frauds by identifying wallets connected to the cases where using data obtained from suspected websites. FIU is actively coordinating with relevant law enforcement agencies to obtain cryptocurrency-related transaction data from global cryptocurrency exchanges in support of ongoing investigations. Additionally, FIU has facilitated the freezing of cryptocurrency assets held in wallets on foreign currency exchanges in compliance with court orders issued. In several cases where law enforcement agencies have seized non-custodial private wallets, the FIU has provided the necessary technical expertise and assistance to support the investigation processes. Number seven, in fact, Sri Lanka has been ranked 48th in the China Analysis Global Crypto Adoption Index 2025, trailing regional leaders like India and Pakistan, indicating lower grassroots adoption compared to South Asian countries. However, since 2018, Central Bank of Sri Lanka has consistently emphasized that cryptocurrencies are not recognized as legal tender, remain unregulated and pose significant financial and operational risks to the public. Acknowledging these gaps, the government recognizes that Sri Lanka is trailing international best practices and has initiated several measures to align with global standards. There are several links have been given. I hope that... do you want me to read it out? Or? So it says that they're conducting actually some workshops. Two workshops have been conducted in 2022 and 2024 about the level of risk assessment on virtual assets and virtual asset service providers. And I'll quickly read out, incorporating virtual assets providers within the definition of financial institutions under the proposed amendments to the Financial Transaction Reporting Act. Then implementation of phase-out AML-CFT supervisory framework for virtual asset provider service providers, including a survey to identify existing virtual asset service providers operating in Sri Lanka. Then again, appointing a ministerial-level subcommittee under to oversee the establishment of a prudential regulatory framework for virtual assets and virtual asset service providers, and draft a concept paper and roadmap for establishing prudential regulatory authority for virtual asset service providers by subcommittee, and the cabinet memorandum also has been approved. Number eight, there are two approaches. Number one is preparing for a regulatory approach to prudentially register and regulate virtual assets and virtual asset service providers. So relating to these things, and the today's one of the bill amendment is related to virtual assets service providers. Number two, preparing the anti-money laundering and countering the finance interest CFT regulatory approach via the amendments to Financial Transaction Reporting Act. For the AML CFT supervisory purposes, FIU has started a phase-out approach to implementing Financial Action Task Force recommendations for virtual asset service providers. In line with this approach, the Financial Transaction Reporting Act has been already amended, and the proposed AML CFT framework for virtual asset service providers as implemented by FIU within the approval of the Governing Board of Central Bank of Sri Lanka is structured according to the following timeline. July 25 to December 25, the identification of virtual asset service providers and implementation of the awareness. January 26 to June 26, integration of virtual asset service providers into AML CFT framework. July 26 to December 26, identification of prudential regulator for virtual asset service providers. And four subcommittee meetings were already held to discuss the way forward and the how to implement the phase-out action plan. And for 1 minute. Just that is it. As of July 9th, 2026, the cabinet memorandum mentioned in question number 7 seeks the approval of the Cabinet of Ministers to designate Securities and Exchange Commission of Sri Lanka as the prudential regulatory authority for virtual assets and virtual asset service providers by amending the SEC Act number 19 of 2021. Subject to the approval of the Cabinet of the Ministers, other relevant regulations, legislations and related regulations highlighted in the Cabinet Memorandum and may require to be amended. Thank you.
For the short clarification, Honourable Member.
Honourable Speaker, may I reflect at the first point itself, how helpless the Minister becomes when he has to represent an independent institution such as the Central Bank, and you're stymied in responding to the questions that are there. My question is directly related to a magistrate court activity which says that there is a 290 million fraud that is on through cryptocurrency. Now, is this a trading facility or not? Because I ask relevant questions, is that there is a tax evasion on that basis? If cryptocurrency is not accepted in the country, then it is illegal. If it is illegal, then the tax evasion takes place. And how does it stem from there onward? But what is done is, the answer that came, emanated on our speaker, is a very clear sign of the stable doors being closed after the horse has bolted. Now, I would basically take, as a government, please take a decision as to how the central bank will respond to matters of this nature. Because there are three areas which basically makes it illegal, and you are basically saying they are having seminars that are going on. My direct question that was asked was, any monies that are earned, is it basically taxable? If it is not taxable, then it's illegal, then what action has been taken? As there are many people that are now saying that they have cryptocurrency as their asset base. So, Honourable Minister, I would like you to be more upfront, because I am saying that this is a revenue source that can be used for the government. I am saying that being futuristic, you've got to look at this, not to be disbanding it. But if you are doing so, please show when the legislature are coming in to say, yes, cryptocurrency is accepted, and this is the way that you intend going, and these are the regulatory measures that you intend taking. So, Honourable Speaker,
yes, Honourable
I would greatly appreciate, because these are revenue sources of the government as well. I'm only trying to give you ways as to how you could get this more legalized and make it representative that these are activity or investment made mode. You know, President Trump has made $1 billion on cryptocurrency last year. So if the American president is able to do so, you all must take as a government whether it's accepted. If it's not, what are the consequences that flow from that?
Honorable Minister.
So thank you very much. So it is very clearly mentioned in the answers of the questions, like I do not know what is the litigation that you just highlighted. But with respect to the cryptocurrencies, so it is very clear that in Sri Lankan rupee is the legal tender. So others are not allowed. So as of now, trading or exchanges are not allowed. It's not recognized. So, it is not illegal. So it says that the now virtual asset service providers can make this, the services, but peer-to-peer transaction may take place. However it is, so there is no possibility of using electronic cards like the debit card, credit cards or any other things to engage or acquiring assets. So that is why when it comes to the tax purposes, of course, so the taxable income has to be assessed by the IR Inland Revenue Department. So that is what, as of now. So as of now, since if you have a separate question, we will collect that data.
Honorable Member, you can go to the next 27.
Sometimes, if you maintain a crypto asset, digital assets, based on that maybe on trading or any other purposes, so value appreciation, if there is any capital gain, for sure, has it been declared, the tax must have been charged.
Honorable Minister, you can go for the next 27-2. Honorable Minister, you can go for the next 27-2.
Yeah, thank you very much. That question is also related to currency. Question number one. Legal tender again in Sri Lanka is Sri Lankan rupee. There are 16 designated foreign currencies, consist of United States dollars, euro, sterling pound, Australian dollars, Singapore dollars, Swedish krona, Swiss franc, Canadian dollars, Hong Kong dollars, Japanese yen, Danish krona, Norwegian krona, Chinese renminbi, New Zealand dollars, Indian rupees, and Thai baht. When designating a foreign currency, the trade and investment activities between countries are considered so that additional costs associated with dual conversion would be reduced. Number two, Japanese yen, Chinese renminbi, and Indian rupee are among the 16 foreign currencies recognized as designated currencies in which foreign currency bank accounts may be opened and maintained. Foreigners can also exchange these currencies at banks which function as authorized dealers and authorized money changers. At the moment, Sri Lanka has linked with Indian UPI system and WeChat Pay, Alipay, and Union Pay systems of China. This will provide the facility for Indian and Chinese tourists to use their home currency payments apps in Sri Lanka, in which their bank accounts linked to the app are used for payments in Sri Lanka. Number three, Central Bank of Sri Lanka has not imposed any restrictions on authorized dealers or authorized money changers on the types of the foreign currencies they may accept or purchase. Authorized dealers and authorized money changers will decide to purchase foreign currencies based on the market demand and supply conditions, subject to assessment of associated risk of such transactions. Number four, telegraphic transfers, normally what we call TT, buying and selling rates are determined by the licensed commercial banks in line with the prevailing foreign exchange market conditions. These rates incorporate several key factors, including forex liquidity, transaction and operational costs, market volatility premiums, and settlement risk considerations. Under the normal market conditions, characterized by stable exchange rates and adequate liquidity, the spread between TT buying and selling rate is typically narrow, reflecting lower risk and cost margins. Conversely, during periods of exchange rate pressure or heightened volatility, banks may widen this spread to account for increased uncertainty, reduced liquidity and higher risk exposure. The Central Bank of Sri Lanka maintains regulatory oversight of these practices by continuously monitoring the spreads applied by licensed banks. In instances where spreads exhibit normal or unjustifiable deviations, the Central Bank engages with the relevant institutions to ensure alignment with prudent market conduct and to promote stability and transparency in the foreign exchange market. Number five, even though the banks engage in foreign exchange transactions with different categories of stakeholders, profits are not classified along such categories. Therefore, the Central Bank does not generate profits from handling foreign exchange transactions with the government and does not engage in transactions with the public. Number six, there are no restrictions for international payment platforms to operate in Sri Lanka subject to the existing regulatory framework. As a result, discussions held with the relevant stakeholders, measures have been taken to operationalize PayPal service in Sri Lanka for the purpose of receiving export proceeds. Further, some banks are already providing funds receiving facilities through WISE. Number seven, several licensed commercial banks have partnered with international service providers similar to PayPal, such as WISE and Payoneer, to facilitate seamless inward remittances to Sri Lanka, freelancers, startup, and SMEs engage in cross-border trade and services. Number eight, to introduce prudent regulatory framework for virtual assets and virtual asset service providers, a subcommittee, which was referred in the previous answer as well, was established under the National Coordinating Committee on AML and CFT, which is chaired by the Governor of the Central Bank. The Subcommittee on Virtual Asset Service Providers, which is led by the Deputy Minister of Digital Economy, consists of three members representing a wide range of stakeholders. This committee work on a time-bound plan addressing the following areas: the policy and preparation, mandatory registration, asset class and taxation, and full licensing. Thank you.
Honorable Ravikaranaga, for the clarification.
කතානගතුමනි මම පැහැදිලි කිරීමක් කරගන්න පුළුවන් වන්නේ මීට සුමාන දෙකකට ඉස්සලා ජනාධිපති පාර්ලිමේන්තුවට ඇවිල්ලා කිව්වා US ඩොලර් බිලියන් 1ක් ඒ කියන්නේ මිලියන් බිලියන් 380ක් බිලියන් 340ක් විතර ප්‍රමාණයක් අපනයන ක්ෂේත්‍රයේ අපේ රටට සල්ලි ඇවිල්ලා නැහැ කියලා. ඒ ප්‍රකාශය මම හිතන්නේ අනිවාර්යයෙන්ම සෝදිසි කරන්න අවශ්‍ය වෙනවා වගේම මේ ක්‍රිප්ටෝ කරන්සි මම මීට පෙර අහපු ප්‍රශ්නේ තුලින් ඔබේ අන්තර්ගත වෙලා තියෙන අටේ තාම මේ සම්බන්ධයෙන් නීතිමය භාවය තියෙනවද නැද්ද කියන එකේ ප්‍රශ්න ඉස්මතු වෙන්නේ ඔය නිසයි. ගිය සුමානේ ඇවිල්ලා කියන්න අවශ්‍ය වුණේ මේක නීතිගත නැති වෙලා තියෙන නිසා. මේක වක්‍රශීලීව රටෙන් මූල්‍ය සම්පත් රටින් පිටට එවන එක තමයි වෙලා තියෙන්නේ. ඒ වගේම තමයි අටවෙනි ප්‍රශ්නේ තුල මම ඔබෙන් ඇහුවේ හිරිකැටිය වගේ ප්‍රදේශයක, පොතුවිල් වගේ ප්‍රදේශයක, නුවරඑළිය වගේ ප්‍රදේශයක සායල්ල මේ සංචාරක කර්මාන්තේ ඉතාමත් සාර්ථකව කරන අවස්ථාවක් තිබෙන්නේ ඒකේ පේමන්ට් ප්ලට්ෆෝම් මේ රටේ මහ බැංකුව තුලින් ක්‍රියාත්මක වෙනේවා නෙවෙයි වෙන්නේ කෙලින්ම වෙනින් රටකට තමාගේ සල්ලි වලින් ගෙවන්න පුළුවන් හැකියාව ඇතිලා තියෙනවා ඒක තුලින් ඇමතුමා ඔබතුමාලා ආදායම හොයන්න පුළුවන් අවස්ථාව ඇති කරනකොට මේකේ 130ක් තමාගේ වැට් එක SSCL එක NTD එක සහ අනිත් වක්‍රශීලී බදු ටික 135ක් ගෙවෙන්නේ නැහැ. ඉතින් වෙනින් පේමන්ට් ප්ලට්ෆෝම් එක පාවිච්චි කරොත් ඒ සුද්ධ රටට ගෙවන සල්ලි ටික ආයිත් පිටින් එවලා අපේ ආදම් බදු ලැබෙන්නේ නැහැ. ලාංකිකයාට තරඟ කරන්න තියෙනවා සියලුම බදුත් එක්ක කටයුතු කරන්න. මෙන්න මේ දෙකට තාම ඍජු උත්තරයක් මේ මහබංක තුල තුලින් ඔබතුමාලට මුදල් ඇමති වශයෙන් ක්‍රියාත්මක කරන්න බැරි අවස්ථාවක් තමයි තිබෙන්නේ. ඉතින් කාරුණික මේක නිවැරදි කරන්න කතා නැගතුමනි. අපට සුද්ධට එක නීතියකුයි ලාංකීයට තව නීතියක් ඇති කරන්න මේ රටේ මෙහෙම කරන්න එපා. ඔබතුමා අහම අසරණ වෙන්න එපා මහ බැංකුව තුල. ඔතන තුනෙන් දෙකක් තියෙනවා ඔය ස්වාධීනත්වය වැරදි කියලා කියනවා. අපි මේ කියන්නේ කරුණාකර රටේ අභිවෘද්ධියට කටයුතු කරන්න කියන එක මේ අවස්ථාවේ අවශ්‍යයි කියලා මම ඔබෙන් ඉල්ලනවා.
ඒක ඍජු පිළිතුරක් දෙන්න. අමාත්‍ය ගරු අමාත්‍ය
කරුණු කීපයක් මතු කරා. ප්‍රධාන වශයෙන්ම ගරු ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරපු කාරණේ අර ලංකාවෙන් ඩොලර් බිලියනක් පමණ එළියට ගියයි කියන. ඔව් කිව්වා. ඉතින් ඇත්ත ඒක අපනයන නෙමෙයි ආනයනය සඳහායි මේ භාවිත කරලා තියෙන්නේ. ඒ කියන්නේ අපේ රට ඇතුලේ ඇඩ්වාන්ස් පේමන්ට්ස් කරන්න පුළුවන්. ඒ වගේම මේ අපි
ගරු අමාත්‍යතුමා ඔබතුමා පිළිතුරු අවසන් කරන්න.
එකටම ඒ කියන්නේ අපනයන වලින් මුදල් ගෙනෙනවද නැද්ද කියන කාරණේ අවසානයේදී රට ඇතුලෙන් ඩොලර් එළියට ගියා කියන කාරණේ මේ අතරම ගත්තාම අපි දැන් මේ පිළිබඳ පරීක්ෂණ සිදු වෙමින් තියෙනවා. ඒ පිළිබඳව ජම් කණ්ඩායම් අත්අඩංගුවට පත් කරගෙනක් තියෙනවා. මෙය තනි පුද්ගලයෙක් විතරක් නෙමෙයි ගරු මන්ත්‍රීතුමනි, මේක ජාලයක් විදිහට ඔපරේට් වෙලා තියෙන්නේ. විශේෂයෙන්ම ඒකයි අර අපි ක්ෂණිකව තීන්දුවක් ගත්තේ ආනයන ලියාපදිංචි කරන කණ්ඩායම් වලට මේ එල්සී අරින එක සම්බන්ධ කරන්න කියලා මේ රෙකන්සල් දැන් ඒක වේගෙන් සිද්ධ වෙමින් යනවා. මම කියන්නේ නැහැ දැන් අපි මේ පද්ධතිය ඇතුලේ විවිධ වූ ක්‍රමවේදලේ ලූපෝල්ස් ගොඩක් තියෙන නිසා තමයි විවිධ ක්‍රම අරගෙන මේ මේ කියන්නේ අනීතික විදිහට මේ ගනුදෙනු කරලා තියෙන්නේ. අපි පියවරෙන් පියවර උත්සාහ කරමින් තිබෙන්නේ ඔබතුමාලගේ අදහසුත් අරගෙන මේක ශක්තිමත් කරගෙන මේ නීතිරෝධි ගනුදෙනු ඉවත් කරගන්න තමයි. නමුත් කෙසේ වෙතත් අපි ක්‍රිප්ටෝ කරන්සි වලට ආවොත් ඒක ට්‍රේඩින් අපි එලව් කරන්නේ නැහැ. මොකද ඒ පිළිබඳ රෙගියුලේට් කරන තාම තත්ත්වයක් ඇති වෙලා නැහැ. නමුත් අර සර්විස් ප්‍රොවයිඩර්ස් ලාගේ තත්ත්වය අපි පත් කරලා තියෙන්නේ ෆයිනෑන්ෂල් ඇක්ෂන් ටාස්ක් ෆෝස් එකේ ක්‍රියාදාමයක් විදිහට අපි ඇන්ටි මනි ලොන්ඩරින් සහ කවුන්ටරින් ද ෆයිනෑන්සින් ටෙරරිසම් කියන කාරණයක් එක්කලා අපි ඒ නිසා පළමුවෙන් සිදු කළ යුතු වන්නේ මෙන්න මේ නියාමන කාර්ය ශක්තිමත් කරගෙන ඉදිරියට ඒම. ඒ වගේම අර පේමන්ට් ගේට්වේස් අපි හදපු එකෙදී ඇත්තරම ගරු මන්ත්‍රීතුමනි අපිට සිද්ධ වෙන්නේ පියවරෙන් පියවර යන මේ ලෝකේ පුරාම තියෙන විවිධාකාරයෙන් හදාපත්තු පේමන්ට් ගේට්වේස් ඒවල තියෙන ඔතෙන්ටිසිටි එක රිස්ක් එක ඉතින් දැනට යම් ප්‍රමාණයක් අනුමත කරලා එලව් කරලා තියෙනවා. අපි ඉදිරියේදී මේ ටාස්ක් ෆෝස් එකේ තියෙන රෙකමෙන්ඩේෂන් එක මතත් බුද්මල දක්වන අදහස් මතත් අදාළ ක්‍රියාමාර්ග ගන්න අපි උත්සාහ කරනවා.
ආරක්ෂක අමාත්‍යතුමා වෙනුවෙන් ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය ගරු මේජර් ජෙනරාල් විශ්‍රාමි කරුණ ජයසේකර මහතා 2026/5/7 දින ගරු වෛද්‍ය රාමනාදන අරචුරා මහතා විසින් ස්ථාවර නියෝග 27/2 යටතේ අසනද ප්‍රශ්නෙට පිළිතුරු ලබා දීම.
ගරු කථානායකතුමනි, ගරු අර්චනා මන්ත්‍රීතුමාගේ ප්‍රශ්න 12ක් තියෙනවා. ඒකේ පිළිතුරු ලබා දෙනවා. පළවෙනි ප්‍රශ්නේ පිළිතුර ත්‍රිවිධ හමුදාව ඔව් පෙන්වලා දීලා තියෙන අපි අත්පත් කරගෙන ඇති ඉඩම් කියලා. අත්පත් කරගෙන නෙමෙයි, අපි අවශ්‍යතාවය සඳහා භාවිතා කිරීම සඳහා තමයි අපි ඒ ඉඩම් ලබලා දීලා තින්නේ, ලබාගෙන තින්නේ. ඒ විස්තරාත්මක ඉඩම් ප්‍රමාණය ශ්‍රී ලංකා යුද හමුදාව, ගුවන් හමුදාව, නාවික හමුදාව දැනට අපි ලබාගෙන තියෙන ප්‍රමාණය සහ භාවිතා කරන ප්‍රමාණය ඇමුණු එක වශයෙන් විස්තර තියෙනවා. මම ඔබතුමාට ඒක ලබලා දෙනවා, ඒක සභාගත කරනවා. ඒ පළවෙනි ප්‍රශ්නේ පිළිතුර හැටියට. දෙවෙනි ප්‍රශ්නේ පලාලි ජාත්‍යන්තර ගුවන් තොටුපළද පිහිටා ඇත්තේ YATLL 2025/2276 දරන නව අනුරේඛණයෙහි සලකුණු කර ඇති ඉඩම් කොටස්වල මුළු භූමි ප්‍රමාණය වන අක්කර 774.98 වූ ඉඩම් කොටස ඇතුළත. තවද මෙම ඉඩම් කොටස තුළ ගුවන් හමුදාව සහ සිවිල් ගුවන් සේවා අධිකාරිය හා ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගම සමග ඒකබද්ධව මෙම මෙහෙයුම් සිදු කරමින් පවතිනවා. නමුත් අලුත් ඉඩම් ලබා ගැනීමේ ක්‍රියාවලිය තුළදී සිවිල් ගුවන් සේවා අධිකාරිය හා ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගම හා ගුවන් හමුදාවේ සීමාවන් වෙන්වෙන් වශයෙන් නිර්ණය කිරීමේ කටයුතු මේ වන විට සිදු කරමින් පවතිනවා. තුන්වෙනි පිළිතුර ප්‍රශ්නයට පිළිතුර ශ්‍රී ලංකා ගුවන් හමුදා විසින් ඉඩම් අක්කර 774.98 ප්‍රමාණයක් තමයි දැනට පාවිච්චි කරන්නේ. අර ඉස්සෙල්ලා මේ ප්‍රශ්නේ පිළිතුරේ සඳහන් කරලා තියෙන පරිදිම. හතරවෙනි ප්‍රශ්නේ පිළිතුර වර්තමාන ඉඩම් ලබා ගැනීමේ ක්‍රියාවලියට සමගාමීව යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපළේ අනාගත සංවර්ධනය සඳහා ඉඩම් අවශ්‍යතාවය සම්බන්ධයෙන් මැනුම් කිරීමේ අවශ්‍ය ඉඩම් ප්‍රමාණය පිළිබඳව සිවිල් ගුවන් සේවා අධිකාරිය විසින් සිදු කරන ලද ඉල්ලීමට අනුව ගුවන් හමුදාව මගින් වාර්තාවක් ආරක්ෂක අමාත්‍යාංශය වෙත යොමු කරලා තියෙනවා. එහිදී වර්තමානයේ පලාලි ගුවන් තොටුපළ හා ශ්‍රී ලංකා ගුවන් හමුදාව භාවිතා කරන සීමාවෙන් ඔබට ඇති ඉඩම් ලබා ගැනීම පිළිබඳව ඉඩම් අමාත්‍යංශය, මිනින්දවරු දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා යුද හමුදාව සහ ප්‍රාදේශීය ලේකම් වලිකාම උතුරු තෙලිප්පලේ සහ ඒකාබද්ධව කටයුතු සිදු කිරීම සුදුසු යැයි අපි වාර්තා කරලා තියෙනවා. තවද ආරක්ෂක අමාත්‍යාංශයේ සිවිල් ගුවන් සේවා අධිකාරිය හා යාපනයේ දිස්ත්‍රික් ලේකම් එක්ක සාකච්ඡාවක් සිදු කර ඉඩම් කට්ටි නිශ්චිතව හඳුනා ගැනීමේ කටයුතු සිදු කිරීමටද කටයුතු කරමින් පවතිනවා. පස්වෙනි ප්‍රශ්නයට පිළිතුර, මෙම ප්‍රදේශය තුළ හමුදාව විසින් වගා කටයුතු සිදු කරන්නේ නැහැ. කෙසේ වුවද නිලධාරීන් සහ හමුදා බටපිරිස සඳහා අවශ්‍ය ආපන ශාලා සහ කර්ණවේ පහසුකම් ආදී හමුදා ක්‍රමවේද අනුව සිදු කරනු ලබනවා. ව්‍යාපාර කටයුතු සඳහා මෙම ඉඩම් ලබා ගැනීමෙන් භාවිතා කරනු නොලැබේ. ප්‍රශ්නේ 7 පිළිතුර, ඔව්, ශ්‍රී ලංකා යුද හමුදා විසින් පවතින රෝහල සඳහා අත්‍යවශ්‍ය ගොඩනැගිලි ඉදිකරමින් සහ අලුත් වැඩියා කටයුතු සිදු කරමින් පවතිනවා. 8 ප්‍රශ්නයට පිළිතුර, පලාලි යුද හමුදා රෝහල ස්ථාපිත ඉඩම් ප්‍රමාණය අක්කර 27.9ක් වන අතර එම ඉඩම් කොටස පලාලි අධිආරක්ෂක කලාපය වෙත අයත් වත්මන් යුද හමුදා වෙත වීදිමත්ව පවරා ගැනීමේ කටයුතු සිදු කරමින් පවතින අතර සම්පූර්ණ ඉඩම් ප්‍රමාණයද එහෙට ඇතුළත් වෙලා තියෙනවා. ප්‍රශ්නයේ 9 පිළිතුර, ශ්‍රී ලංකා යුද හමුදා මගින් එම රෝහල සඳහා මේ වසරේ 2026 වසරේ වෙන්කර ඇති මුළු හමුදා වියදම පහත පරිදි වෙනවා. ඒ කියන්නේ රෝහලේ ඉදිකිරීම සේවාව ඉටු කිරීම සඳහා ඇස්තමේන්තුගත සම්පූර්ණ වටිනාකම රුපියල් මිලියන 99.3යි. රෝහලේ ඉදිකිරීම සඳහා මේ දක්වා වැය කරලා තියෙන ප්‍රතිපාදන ප්‍රමාණය රුපියල් මිලියන 55යි. රෝහලේ ඉදිකිරීම කටයුතු සඳහා 2026 වර්ෂයේ වෙන්කර ඇති ප්‍රතිපාදන ප්‍රමාණය රුපියල් මිලියන 42.11ක් වෙනවා. ප්‍රශ්නේ 10 පිළිතුර, මෙම රෝහල මේ වන විටත් යුද හමුදා පරිහරණය පවතින ඉඩම් ප්‍රමාණයෙන් තුළම ඉදිකරමින් පවතිනවා. මේකට ජනතාවගේ කිසිම විරෝධයක් ලැබිලා නැහැ. ප්‍රශ්නේ 11 පිළිතුර, ත්‍රිවිධ හමුදා පරිහරණයෙන් බැහැර කළ හැකි සෑම ඉඩම් කොටසක්ම නැවත අයිතිකරුවන්ට පවරා දීමට අවශ්‍ය පියවර ගැනීමට කටයුතු කරලා තිබෙනවා. ඒ වගේම හැකි සෑම ඉඩමක්ම නැවත සිවිල් ජනතාව වෙත ලබා දීමට කටයුතු කරමින් සිදු කරලා තිනවා. ලබා දීලා තිනවා සෑහෙන ඉඩම් ප්‍රමාණයක්. ප්‍රශ්නේ 12 පිළිතුර, ත්‍රිවිධ හමුදා පරිහරණයට අත්‍යවශ්‍යයි හඳුනාගත් ඉඩම් කොටස් එකී පරිහරණයෙන් බැහැර කිරීමට මෙම අවස්ථාවේ හැකියාවක් නැහැ. ඒ සම්බන්ධව දන්වලක් තියෙනවා. නමුත් පලාලි මාර්ගයේ නැගෙනහිර ප්‍රදේශෙත් අපි අක්කර විශාල ප්‍රමාණයක් ලබලා දීලා තියෙනවා ගොවිතැන් කටයුතු සඳහා. ඒත් එක්කම ගුවන් හමුදාව පරිහරණයට අරන් තියෙන අක්කර 253කින් 453 දෙනෙකු සඳහා වන්දි මුදල්ද ලබා දීමට දිස්ත්‍රික් ලේකම් මාර්ගයෙන් අපි කටයුතු කරලා තිනු. ඒ කටයුතු දැන් වීදිමත් කරන්න සාකච්ඡාත් පවත්වලා තිනු, කටයුතු කරලා තිනු. ප්‍රශ්නේ 13 පිළිතුර, යුද හමුදා රෝහල ඉදිකිරීම සඳහා රජයේ මුදල් ප්‍රතිපාදන වෙන් කළා තිනු. ප්‍රශ්නේ 14 පිළිතුර, පලාලි යුද හමුදා රෝහල ස්ථාපිත ඉඩම් කොටස පහත සඳහන් කරුණු හේතුවෙන් යුද හමුදා පරිහරණයෙන් නිදහස් කිරීමට හැකියාවක් නොමැති බවයි අපේ අමාත්‍යාංශය දන්වන්නේ. මෙම ඉඩම් කොටස ඇතුළත් පලාලි අධිආරක්ෂක කලාපය තුළ වත්මනෙහි යුද හමුදා විසින් පරිහරණය කරනු ලබන සම්පූර්ණ අක්කර 1661ක් ඉඩම් ප්‍රමාණය යුද හමුදා වෙත වීදිමත්ව පවරා ගැනීමේ කටයුතු සහ ඉඩම් හිමි සිවිල් ජනතාව වෙත වන්දි මුදල් නිරවල් කිරීමේ කටයුතු මෙම අමාත්‍යාංශය සහ කෘෂිකර්ම පසු සම්පත් ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශ යටතේ සිදු කරමින් පවතිනවා. මෙම රෝහල මගින් යාපනයේ සහ කිලිනොච්චි දිස්ත්‍රික්කයේ ආවරණය වන පරිදි එම බල ප්‍රදේශයෙහි ස්ථාපිත සියලුම යුද හමුදා කඳවුරුවල රාජකාරී කරනු ලබන යුද හමුදා සාමාජිකයන් වෙත අවශ්‍ය සියලුම වෛද්‍ය පහසුකම් ලබා දීම සහ හදිසි ප්‍රතිකාර අවශ්‍යතාවයන්හිදී නාවික හමුදාවේ සහ ගුවන් හමුදාවේ සාමාජිකයන් වෙතද අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ලබා දීම සිදු කරනු ලබනවා. ඉල්ලුම් කරනු ලබන ඉඩම් කොටසට ඉතා ආසන්නයේ පලාලි ජාත්‍යන්තර ගුවන් තොටුපළෙහි ගුවන් යානා ගුවන්ගත කරනු ලබන කලාපය පිහිටා තිබීම හේතුවෙන් සහ එහි ආරක්ෂාවට මෙන්ම ජාතික ආරක්ෂාව වෙනුවෙන්ද යුද හමුදා වෙත උපායමාර්ග හා උපක්‍රමික වශයෙන් මෙම යුද හමුදා රෝහල ස්ථාපිත ඉඩම් ප්‍රමාණය යුද හමුදා වෙත අත්‍යවශ්‍ය බවයි අපි දන්වා සිටින්නේ. බොහොම ස්තුතියි.
ගරෝ මන්ත්‍රීතුමා පැහැදිලි කර ගැනීමට
සභානායකවරුගලේ எனக்கு ஒரு மிகப்பெரிய நம்பிக்கை இருந்தது. எங்களுடைய பிரதி அமைச்சர்கள் ஜாழ்ப்பாணம் வருகின்ற போது வலிவடக்கு காணிகளின் கிழக்கு பகுதிகள் அந்த ஆமிக்காரருடைய அந்த வைத்தியசாலை மயிலிட்டி எல்லாம் விடுவிக்கப்படும் என்று மிகப்பெரிய நம்பிக்கை இருந்தது. ஆனால் இன்றைக்கு தரப்பட்டிருக்க பதிலில் இவர்கள் சொல்லியிருக்கிறார்கள் எந்த பொதுமக்களும் ஆர்ப்பாட்டம் செய்யவில்லை. எனக்கு விளங்கையில எனக்கு உங்களில் இருக்கிற நம்பிக்கை போயிட்டு அவ்வளவுதான். தமிழ் மக்களுக்கு உங்களில் இருக்கிற நம்பிக்கை நீங்களே கெடுத்துக்கொள்றீங்க. நீங்களே சொல்றீங்க வைத்தியசாலையை விட மாட்டோம் என்று சொல்றீங்க, வலிகிழக்கு காணிகள் விட மாட்டோம் என்று சொல்லி சொல்றீங்க, அதே நேரத்தில் மயிலிட்டி அந்த ஆமி கேம்ப விட மாட்டேன்றீங்க. ஆவே இங்க சில பேர் இருக்கணும் ஐயா, சாம் பிறகும் கேன்சர் வந்த பிறகும் செத்தா பிறகும் அரசியல் செய்யறதுக்கு அந்த இடங்களை வச்சுக்கொண்டு நான் தமிழ் மக்கள்ல நீங்கள் எடுக்கிற முடிவுகள்ல இருக்கிற பிள்ளையான விடயங்களை வச்சுக்கொண்டு சாகும் வரைக்கும் ஏற்கனவே கே கே எஸ் வந்து எப்படி வித்து துளைச்சாங்களோ பரம்பரை பரம்பரையா, அதே மாதிரி இப்ப இவங்க இந்த விடயத்தை வச்சுக்கொண்டு சாகும் வரைக்கும் அரசியல் செய்வாங்க. அதான் நடக்கும். இந்த அரசியல்வாதிகள் வந்து உங்களுடைய இந்த சின்ன தவறுகளால இதையே தமிழ் மக்களுக்கு இடையில கொண்டு போய் சிங்கள மக்கள் வடக்குல காணிய பிடிக்கிறார்கள் ஒரு பெரிய பொய்ய ஒன்று அதுக்குள்ள அனுப்பி கேன்சர் வந்து செத்தா பிறகு அரசியல் செய்வாங்க. ஆகவே சிந்தியுங்க, பல தடவை உங்கள்ட்ட கேட்டிருக்கோம், நாங்கள் தயவு செய்து சிந்திங்க. காணி பிடிக்கிற விடயங்கள் தொடர்பாக கதைக்கிற போது ஜோசித்து கேட்க சொல்லி சரியான கவலையா இருக்கு. நேரடியாக கேள்விக்கு வருகிறேன். கௌரவ சபாநாயகர் அவர்களே, நீங்க சொல்லிருக்கீங்க வைத்தியசாலையை விட மாட்டோம்ண்டு, அங்கே விவசாயம் செய்யறன்னு சொல்லிருக்கீங்க, வாழைத்தோட்டம் தென்னந்தோட்டம் எல்லாமே இருக்கிறது. ஆகவே அங்க இருக்கிற அந்த போராடுகிற மக்களை இவர்கள் தான் பாவிக்கிறார்கள், வேற ஒருத்தரும் இல்லை. இவங்களை பாவிச்சு ஒரு 30 பேர் இருந்து சண்டை பிடிக்கிறாங்க. அந்த மக்களுக்கு என்ன பதில் சொல்ல போறீங்க? எங்க போய் அவர்கள் வாழ்றது? அவ்வளவு. அந்த மக்களுக்கு என்ன பதில் சொல்ல போறீங்க? அப்ப நீங்க காசு கொடுக்க போறீங்களா? அப்ப சுமந்திரன் அவர்கள் வந்து சொல்லியிருக்கிறார், இவரகணும் சுமந்திரன் அவர்கள் வந்து சொல்லியிருக்கார், தான் போட்ட வழக்குல நீதிமன்றத்துக்கு ஒரு மாதத்துல நீங்கள் விடக்கூடிய காணிகள் அளவை சொல்றேன் சுமந்திரன் சொல்லியிருக்கிறார். ஆக உங்களுக்கு தேவை சுமந்திரனும் இங்க சில கேன்சர் வந்து சாகாம இருக்கிற சிலதுகளும் உங்களுக்கு இந்த தமிழ் மக்களுடைய வழிய வச்சு அரசியல் செய்ய வேணும். அவ்வளவுதான் உங்களுக்கு தேவையா? இப்படியே இந்த பிரச்சனையை தமிழ் மக்கள் சிங்கள மக்கள் இடையில கொண்டு போக போறீங்களா? காலம் காலமா
தேவை
ගරු කතානායකතුමනි, ඒ ඔබතුමාගේ මං හිතන්නේ දේශපාලන කටයුතු සම්බන්ධ වෙන්න එහෙම කියන්න ඇත්තේ. නමුත් අපේ දේශපාලනේ එහෙම නැහැ. අපි හරි වගකීමෙන් මේ කටයුතු කරන්නේ. මේ දෙන පිළිතුරුත් එයා ඒ සම්බන්ධවයි දෙන්නේ. ඔබතුමාගේ දැන ගැනීමට මං කෙටියෙන් කියන්න, 2009 අපි ඒ සංග්‍රාමයේ අවසන් වුණාට පස්සේ මේ දක්වා 2009 ඉඳලා උතුරු සහ නැගෙනහිර ගත්තොත් අක්කර 64,663ක් අපි දැනට නිදහස් කරලා තියෙනවා. එතකොට ඒ වගේම තමයි නාවිකවම ඉන්න මම මේ කතාව මගේ එක තමයි මේ කියන්නේ. ඉන්න කොහොමද පිළිතුර තාම ඉවර කරන්නේ? නාවික හමුදාව ගත්තොත් අක්කර 2706ක්, ඒ වගේම ගුවන් හමුදාව ගත්තම 3391ක්, මුළු ගාන 68,000ක්. ඒ කියන්නේ 2024 අවසාන මාසයේ සිට මේ දක්වා ගත්තම අපි නිදහස් කරලා තියෙනවා. ඒ කියන්නේ 2024 ඉඳලා 2026 ජනවාරි වෙනකන් අක්කර 692ක්. ඒ කියන්නේ අපි බලයට පත් වුණාට පස්සේ, ඒ වගේම මේ අවුරුද්දේ මුල සිට මේ දක්වා අක්කර 377ක් යුද නාවික සහ ගුවන් හමුදාවේ මොකුත් නිදහස් කරලා නැහැ. ඉදිරියටත් තව 243ක් අක්කර නිදහස් කරන්නත් අපි කටයුතු සලස්වගෙන යනවා. එතකොට ඒ වගේම තමයි පලාහලි නැගෙනහිර ප්‍රදේශයේ හමුදා ජනපදයේ පිහිටි කලාපය තුළ ඉඩම් අතරින් මම ඉස්සල කිව්ව අක්කර 234ක් වගා කටයුතු සඳහා 2024 අවසාන මාර්තු මාසයේ ඉඳලා භාවිතා කරන්න අපි ඉඩ දීලා තියෙනවා. මම ගියා යාපනේ, ඔබතුමා හිටියේ නැහැ. මම ගිහිල්ලා ජනතාව හම්බුණා, ඒ හැමෝත් එක්කමත් කතා කරා, රාජ්‍ය නිලධාරීන් හම්බුණා, දේශපාලන අධිකාරිය හම්බුණා. මම භූමියට ගිහිල්ලා කෝවිල්වල කුරුල්කල් මේ තුමන්ලට මම කතා කරා. හරි, ගරු ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි ඔබතුමා හිටියේ නැති එක මට කරන්න දෙයක් නැහැ. නමුත් මේ දිසාපතිත් එක්ක දේශපාලන අධිකාරියත් එක්ක පහුගිය සුමානෙට කලින් සුමානෙ මේ පාර්ලිමේන්තුවේදී ගරු රාමලිංගම් මැතිතුමා ඒ වගේම අනිත් ගුවන් සිවිල් ගුවන් සේවය ඇමතිතුමාත් එක්ක දිසාපතිතුමා ඔබතුමාගේ වලිකාම උතුරු සහ ප්‍රාදේශීය ලේකම් එක්ක විශේෂ සාකච්ඡාවකුත් තියලා මේ ඉඩම් කොහොමද අපි ඉක්මනින් නිදහස් කරන්න කියලත් අපි කටයුතු කරලා තියෙනවා. ඉතින් ඒ අනුව ඉතින් හරිම කණගාටුයි. උතුරේ විතරක් ගත්තොත් 23,850කින් අක්කර උතුරේ පමණ ඔබතුමාට දැනගන්න කියන්නේ රිලීස් කරලා තිනවා 21,280ක්. එතකොට මම ගියේ මල් මාල දාගන්න නෙවෙයි, ඔබට ලැබිච්ච මල් මාල කොයි විදිහද කියලා ඔබතුමාව දන්නවනේ. බිමේ ඉන්න මිනිස්සු මට හොඳටම කතා කරා. ඒ වගේ තමයි මමත් ගිහලා කතා කරන්නේ. ඔබතුමාට දෙන්න තියෙන පිළිතුරු ඉතාමත් සාධාරණ දුන්න එච්චරයි ගරු කතානායකතුමනි මට කියන්න තියෙන්නේ.
ප්‍රධාන වැඩ කටයුතු ආරම්භෙදී යෝජනා ගරු DG පොන්නම්බලම් මහතා.
Honorable Speaker, I present the Calvary Church of Sri Lanka Incorporation Amendment Bill.
So, second,
Honorable Valimoli.